හොඳයි, එහෙමනම් අපි අපේ ආර්ථික විමර්ශන වැඩසටහන දැන් ආරම්භ කරන්නට සූදානම්. සුපුරුදු විදිහට ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා නීති පීඨයේ කථිකාචාර්ය ආචාර්ය චන්දන හේවගේ මහත්මයා සූදානමින් සිටින්නේ. මා කලින් කිව් ආකාරයට අපි අද දවසේදී අවධානයට ලක් කරන්නේ, සමාලෝචනයට ලක් කරන්නේ මේ ගෙවිලගේ අඟහරුවාදා වත්මන් රජයේ ටර්න්බුල් රජයේ විසින් ඉදිරිපත් කරපු පළමු අයවැය සම්බන්ධව. ඒත් එක්ක මා ඔබට කියන්නට කැමති මේ අයවැයේ සිංහල භාෂා පරිවර්තනය අපි මේ වෙනකොට අපගේ වෙබ් අඩවියට ඇතුළත් කරලා තියෙන වෙබ් ලිපි කිහිපයක් හරහා අයවැයෙන් ඉදිරිපත් කරන තීන්දු තීරණ, ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබ සැමටම බලපාන තීන්දු තීරණ. ඉතින් මේ රටේ ජීවත් වන පුද්ගලයන් විදිහට මේ රටේ වෙන්නේ මොකද කියලා ඔබ දැනගෙන සිටීම අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් ඒ නිසා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න අයවැය තීන්දු තීරණ පිළිබඳව දැනගන්න sps.com.au/sinhalese. අද අපි කතා බහ කරන්නේ විශේෂයෙන්ම මෙවර අයවැයෙන් අපගේ ප්‍රජාවට සංක්‍රමණික ප්‍රජාවක් විදිහට වැදගත් වන තීන්දු තීරණ සහ අපගේ ප්‍රජාවට වඩාත් සංවේදී වෙන කරුණු කාරණා සහ ශේෂ්ත්‍ර කීපයක් පිළිබඳව සුපුරුදු විදිහට ආචාර්ය චන්දන හිවගේ මහතා සූදානමින් දැන් සිටින්නේ. ආයිබෝන් චන්දන.
ආයිබෝන් දිල්රුක්ෂි.
ඔන්න තවත් අයවැයක් නිමාවට පත් වුණා නේද?
මේ තීරණාත්මක අවස්ථාවක ඔන්න අයවැයක් ආවා.
ඔව්, චන්දකුත් ඉස්සරහට එනවා. ඒ හින්දා මේ අයවැය මේ රජයට ඉතාමත්ම වැදගත්. අපි බලමු මේ අයවැයෙන් ජනතාවගේ සුභ සාධනය සඳහා කොයි වගේ තීන්දු තීරණ දරගෙන තියෙන්නේ කියලා රජය. මුලින්ම මම කැමති චන්දන අර අපි එක එක කරුණු පිළිබඳව විමසා බලන්නට කලින් කොයි වගේ අයවැයක් දැත්තර මේක කියලා අපි විමර්ශනයකේ දෙන්න. මොකක්ද මොන වගේ අයවැයක්ද මේක?
ඔව් දිලෘක්ෂි, මේ මේ අයවැය ගැන ගොඩක් අය විවිධ මත පළ කරනවා. මොකද හැමෝගෙම එක්ස්පෙක්ටේෂන් එක ගොඩක් වැඩි මේ අයවැය සම්බන්ධව. මොකද මේ ඡන්දයක් ළඟ එන නිසා මේ අයවැය නිකන් මේ ඡන්ද අරමුණු කරගත්ත අයවැයක් විදිහට දකිනවා ගොඩක් අය. එක පැත්තකින් කියනවා මේක මේ ලේබර් පාර්ටිගේ බජට් එකක් වගේ එකක් කියලා. දැන් අපි දන්නවනේ කොලිෂන් ලිබරල් පාර්ටි කොලිෂන් එක බලේ ඉන්නකොට ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන ආකාරය එක විදිහක්. නමුත් ලේබර් මේ ආණ්ඩුවක් බලේ ඉන්නකොට ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන තව විදිහක්. ඉතින් ගොඩක් අය කියනවා මේක මේ ලේබර් බජට් එකක් වගේ එකක් කියලා. මොකද යම් යම් සහන දීපු නිසා මේ අයවැයක් සමග සාමාන්‍ය කතිකාවක් කියනවනේ මේ අයවැය ප්‍රධාන ගාමක බලවේගය මොකද්ද කියලා. පහුගිය අවුරුදුවල දිලෘක්ෂි හැමෝම මේ මිනිසුන්ව බය කරා මේ ඩෙෆිසිට් එක බා මේ අයවැය හිඟිය පියවන්න ඕන ඒ නිසා කපන්න ඕන හැමදේම කපලා ඉතුරු කරන්න ඕනේ කියලා. දැන් මේ පාර ඒක ගිහිල්ලා මේ කතිකාවෙන් දැන් කියන්නේ jobs and growth. අපි රැකියාව වර්ධනය කරන්න ඕන, ආර්ථිකය වර්ධනය කරන්න ඕන, ඒක අරමුණු කරගෙන මේ බජට් එක එළියට දෙනවා කියලා.
චන්දන අර මේ දැන් ওই බජට් එක ගැන කියවද්දී මේ විද්වතුන් කියන තවත් කාරණාවක් තමයි දැන් ඔබ අයවැය හිඟය පිළිබඳව කතා බහ කරපු හින්දා ඉතිහාසයේ පස්වැනි ඉහළම අයවැය හිඟය තමයි මේ අයවැය වාර්තාවෙන් ඉදිරිපත් කරේ කියලා කියනවා, ඩොලර් බිලියන 37.1ක්. එතකොට දැන් අපි දැක්කා මේ පසුගිය කාලයේදී ටෝනි ඇබට් ඉන්නකොට ඉදිරිපත් කරපු අයවැයෙන් විශාල අයවැය හිඟයක් තියෙනවා, මේක පියව ගන්න ඕන කියලා විශාල කප්පාදුවට. නමුත් මෙවර ටිකක් ජාම බේරගෙන තියෙනවා වගේ අගමැති මැල්කම් ටර්න්බුල් නේද?
ඔව් දිලෘක්ෂි, මේ අපි දැක්කනේ ජෝහකි මහත්තයට වෙච්ච වැඩේ. මේ විවිධාකාර විදියට යාට පහර එල්ල වුණානේ, ගොඩාක් දේවල් කපන්න ගිහිල්ලා. ඉතින් ඒ නිසා මේ පාර බොහොම සූක්ෂමව අර අතුරු ඇවිදිනවා වගේ ඉතින් පරිස්සමෙන් මේක මේ දෙපැත්තට දාලා අයවැය ඉදිරිපත් කළා තියෙනවා. දිලෘක්ෂි කිව්වා වගේ මේ පාර අයවැයෙන් පුරෝගතනය කළා තියෙනවා. අයවැය හිඟිය ඩොලර් බිලියන 35 සිට 37 දක්වා වැඩි වෙනවා කියලා. එතකොට අයවැය හිඟිය ඉදිරි කාලයේදී වැඩි වෙනවා. සමස්තයක් වශයෙන් ගත්කහම මේ හොඳක් තියෙනව නරකක් තියෙනවද ලුක්ෂි?
ඔව්, කොයි අයවැයත් හොඳ නරක තියෙනවනේ. එහෙනම් අපි විමසලා බලමු හොඳ මොනවද නරක මොනවද, මේවා කොහොමද අපගේ සාමාන්‍ය ජන ජීවිතයට බලපාන්නේ කියලා. චන්දන, මම මෙහිදී මේ අපිට වැදගත් වෙන කරුණු කාරණා කොටස් කිහිපයකට බෙදාගෙන ඔබෙන් විමසන්නට බලාපොරොත්තු වෙනවා. මම මුලින්ම කැමති කුඩා පරිමාණ ව්‍යාපාර පිළිබඳව කතා බහ කරන්න. අපගේ ප්‍රජාවටත් මේක වැදගත් වෙනවා. මෙහි සිටින සංක්‍රමණික ශ්‍රී ලාංකීය ප්‍රජාව කුඩා පරිමාණ ව්‍යාපාර ආරම්භ කරන්නට බොහෝ උනන්දුවක් දක්වන ප්‍රජාවක්. බොහෝ දෙනෙක් සතුව මේ කුඩා පරිමාණ ව්‍යාපාර තියෙනවා. මොනවද මේව රායවෙන් සැලසලා තියෙන සිත?
දිලෘක්ෂි, මේක ගොඩක් අය කියන්නේ කුඩා පරිමාණ අයවැයක් කියලා. කුඩා පරිමාණ ව්‍යාපාර අයවැයක්
කියලා.
මොකද මේ පාර ආයේ වතාවක් සුළු ව්යාපාරවල බදු ප්‍රතිශතය 128 ඉඳන් 27 දක්වා අඩු කළා තියෙනවා දිලෘක්ෂි. 28.5 ඉඳන් 27.5ට. එතකොට ඒක ප්‍රධාන වශයෙන්ම අපිට කියන්න පුළුවන් එකක්. දිලෘක්ෂි, එතන නෙමෙයි වැදගත්ම කාරණාව. වැදගත්ම කාරණාව සුළු ව්‍යාපාර නිර්වචනය වෙනස් කළා තියෙනවා දිලෘක්ෂි. මෙච්චර කල් සුළු ව්‍යාපාරයක් කියලා නිර්වචනය වෙලා තිබ්බේ ඩොලර් මිලියන 2කට වඩා අඩු වාර්ෂික ආදායමක් තියෙන ව්‍යාපාර. ඒක 10 දක්වා වැඩි කරලා තියෙනවා දෘක්ෂේ. මේකෙන් කියවෙන්නේ වැඩි ආදායම් ලබන ගොඩක් අයට අඩුබදු ප්‍රමාණයක් ගෙවන්න වෙනවා කියන එකයි. එතකොට ඒක බදු සහනයක් දෘක්ෂේ කුඩා ව්‍යාපාරවල වශයෙන් තමයි ඒක දීලා තියෙන්නේ. ඊළඟට දෘක්ෂේ මේ කුඩා ව්‍යාපාරවලට ගියාය වෑන් දුන්නා අර 20,000ක් දක්වා වියදම් එකපාරම අඩු කරන්න පුළුවන් සහනයක් දුන්නනේ.
අපි දීර්ඝ වශයෙන් ගැන කතාත් කළා.
ඔව් දිලෘක්ෂි, මේ අවුරුද්දෙත් ඒක හැමම දිගට යනවා. ඒ නිසා ඉතින් අපි ව්‍යාපාරයක යෙදෙනවා නම් අපිට මේ අවුරුද්දෙත් ඊළඟ මේ මාසේ අන්තිමට ඉස්සෙල්ලා අපිට පුළුවන් මේ අඩු කරගන්න ඩොලර් 20,000 දක්වා කරපු වියදම්.
ඒ කියන්නේ මේ අලුත් ෆයිනෑන්ෂල් ඉයර් එකේ මතත මූල්‍ය වර්ෂයට කලින් අපිට 20,000ක් දක්වා වියදම් කිරීමේ පහසුවක් තියෙනවා. මේ අපිට ඒකෙන් බදු සහන ලබා ගන්න පුළුවන් නේ?
පුළුවන් දිලෘක්ෂි. ඒක ගිය අවුරුද්දේ තිබ්බ එක මේ අවුරුද්දටත් ඒක ඉදිරියට ගෙනියන්න තීරණ කළා
තියෙනවා. මම ඊළඟට අවධානය යොමු කරන්න කැමති අධ්‍යාපන ශාස්ත්‍රය පිළිබඳව. උසස් අධ්‍යාපන ශාස්ත්‍රය, එතකොට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දෙන සිසුන් සඳහා, අන්තර්ජාතික සිසුන් සඳහා මොන වගේ තීන්දුව తీරනද මෙවර අයවැයන් අරගෙන තියෙන්නේ?
දෙලොකි වැදගත්ම තීරණේ තමයි මෙච්චරකල් බය හිටියනේ මේ 100,000 ඩිග්‍රීස් කියලා. ඒ කියන්නේ මේ අපේ ළමයි විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනකොට ඉතාව වැඩි මිලක් ගෙවන්න වෙයි කියලා. නමුත් ඒක දැන් ඒ කතාව අයින් කරලා තියෙනවා දෙලොක්ෂේ. නමුත් ආයවැයෙන් යෝජනා කරලා තියෙනවා විවිධාකාර අනිකුත් විකල්ප මාර්ග මොනවද කියලා යම් කිසි මුදලක් අය කරගන්න. නමුත් ප්‍රධාන වශයෙන්ම අර 100,000 ඩිග්‍රීස් කියන ඒ බය මේ බජට් එක තුලින් අඩු කරලා තියෙනවා.
චන්දන, අපි චුට්ටක් මේ පොඩ්ඩක් මතකේ පැහැදිලි කරගනිමු. දැන් අපේ ජනතාවට ඇතැම් වෙලාවට ඕක ටිකක් අමතක වෙලත් ඇති, මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ අර කලින් ආයවැයෙන් කිව්වා උසස් අධ්‍යාපන ආයතන වලට තමන්ට හිතූ ආකාරයට පාඨමාලා ගාස්තු වැඩි කිරීමේ අයිතිය ලබා දෙන කියලා. ඒක තමයි 100,000 ඩිග්‍රීස් කියලා කියන්නේ නේ?
හරි දිලුක්ෂි. ඒක මේ ලේබර් පාටි එන්නේ මේ 100,000 ඩිග්‍රීස් කියලා මේ ස්ලෝගන් එක ගත්තා. එතකොට මේ සෙනග ගොඩක් බය වුණා එකට. ඉතින් අන්න ඒක මේ පාර අයින් කළා තියෙනවා දිලුක්ෂි. ඒ වගේම අන්තර්ජාතික ශිෂ්‍යෝ මේ රටට එන එක ඉතාම ලාභදායක ව්‍යාපාරයක්නේ. ඒ ව්‍යාපාරය ටිකක් දුරුමුඛ වෙලා තියෙන පහුගිය කාලේ හරියට ඒකට ජාතික ප්‍රතිපත්ති රාමුවක් නැති නිසා. ඒ නිසා මේ ආයවෙන් ඩොලර් මිලියන 12ක් වගේ වියදම් කළා තියෙනවා. ඒ ප්‍රතිපත්ති රාමුව හදලා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලට වඩා හොඳ වාතාවරණයක් ඇති කරලා ඒක අන්තර්ජාතිකව ප්‍රචලිත කළා. අනිත් රටවල් එක්ක හොඳ තරඟයක් දීලා අන්තර්ජාතික ශිෂ්‍යෝ මෙහෙට වැඩිපුර ගෙන ගන්න දිලුක්ෂි. ඒ අතර Early Learning Languages Australia program එකට වැඩිපුර ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා ඩොලර් මිලියන 5.9ක් විතර අවුරුදු දෙකක කාලයක් තුළ. ඒක පෙරපාසල් අධ්‍යාපනය සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය මිලදී ගන්නට. ඒ වගේම මේක හුඟක් වෙලාවට රිමෝට් ඒරියාස් වලට, එහෙම නැත්නම් රීජනල් ඒරියාස් වලට තමයි වැඩිපුරම අදාළ වෙන්නේ. තවත් අතකින් බලනකොට මේ පාර ප්‍රතිපාදනයක් වෙන් කළා තියෙනවා ඩොලර් 500ක් ප්‍රමාණයක් ප්‍රී ස්කූල්ස් වලට ඒ අයට අවශ්‍ය කරන ඉලෙක්ට්‍රොනික උපකරණ මිලදී ගන්නට. මේක හුඟක් වෙලාවට ලබා ගන්න පුළුවන් වන්නේ ජීවන තත්ත්වයේ අඩු මට්ටමේ පවතින ළමයි ඉන්න පාසල් වලට දිලුක්ෂි.
ඊළඟ ප්‍රධාන කාරණේ තමයි සුපර් ඇනුවේෂන් එක සම්බන්ධව ඇති වෙලා තිබුණු කතාබහ. සුපර් ඇනුවේෂන් එකට ලබා දෙන මේ කන්සෙෂන් බදු ප්‍රතිලාභ වල යම් යම් වෙනස්කම් වේවි කියලාත් ලොකු කතාබහක් තිබුණා චන්දන. මොනවද මෙවර අයවැයෙන් අරගෙන තියෙන තීරණ සුපර් ඇනුවේෂන් එක සම්බන්ධව?
ඔව් දිලුක්ෂි, ගොඩක් අය මේක බලාගෙන හිටියා, බොහොම නොයවසිල්ලෙන් බලන් හිටියා. මොකද මේ රජයේ සුපර් ඇනුවේෂන් එකට මොනව කරයිද කියලා. මොකද විපක්ෂයේ හුඟක් දැඩිව බලපෑම් එල්ල කරා මේකට මොනව කරන්න ඕන කියලා. ඒ නිසා රජයේ තීරණය කළා තියෙනවා මේ පාර වැඩිම ආදායම් ලබන කොටසගේ සුපර් ඇනුවේෂන් කොන්ට්‍රිබියුෂන් එකට බදු ප්‍රමාණය වැඩි කරන්න. 15% සිට 30% දක්වා සුපර් ඇනුවේෂන් කොන්ට්‍රිබියුෂන් ටැක්ස් එක වැඩි කළා තියෙනවා දිලෘක්ෂි. 250,000ට වඩා වැඩි අවුරුද්දකට වැඩි ආදායම ලබන අයගේ, ඒගොල්ලන්ගේ මුළු ආදායම බලලා ආදායම 250,000ට වැඩි නම් ඒ ආදායමෙන් යන කොන්ට්‍රිබියුෂන් එකට කරන බදු ප්‍රමාණය 15% සිට 30% දක්වා වැඩි කළා තියෙනවා දිලෘක්ෂි. ඒ වගේම දිලෘක්ෂි කන්සෙෂනල් කොන්ට්‍රිබියුෂන් එකේ සීමාව, ඒ කියන්නේ කෙනෙක්ට තමන්ගේ සුපර් ඇනුවේෂන් එකට වැඩිපුර මුදල් යවන්න පුළුවන්. ඒ මුදල් වැඩිපුර යවන්න පුළුවන් ප්‍රමාණය 25,000 දක්වා අඩු කළා. ඒක සීමා ගත කළා තියෙනවා. ඒ වගේම නොන් කන්සෙෂනල් කොන්ට්‍රිබියුෂන් කෙනෙක්ට ටැක්ස් ගෙවලා තව වැඩිපුර ප්‍රමාණයක් සුපර් ඇනුවේෂන් එකකට ගෙවන්න පුළුවන්. ඒකේ සීමාව 500,000 දක්වා සීමා කළා තියෙනවා දිලෘක්ෂි.
දැන් මෙවර අයවැය පිළිබඳව කතාබහ කරද්දී රජය නිතරම කිව්ව දෙයක් තමයි මෙවර අයවැයෙන් අපි රැකියා උත්පාදනයට තමයි මූලිකත්වය ලබා දෙන්නේ කියලා. මොකක්ද ඇත්තටම රැකියා උත්පාදනය සඳහා රජයේ වැඩිපිළිවෙල අයවැය හරහා?
ඕදිලුක්ෂි ඒක ටිකක් අමුතු විදිහකට බලන්න ඕන අපි. මොකද රජේ නම් කියන්නේ මේ රැකියාව උත්පාදනය කරන්න කරපු ලොකුම එක තමයි මේ ස්මෝල් බිස්නස් ටැක්ස් අඩු කරපු එක. ස්මෝල් බිස්නස් වලින් තමයි ගොඩාක්ම රැකියාව ජනිත කරන්නේ ඕස්ට්‍රේලියාවේ කියලා රජය කියලා තියෙනවා. ඒ නිසා ඒකට හරියන විදිහට මේ සුළු ව්‍යාපාර වල බදු ප්‍රමාණය අඩු කරලා ඒවට අදාළ කරන සහන ලබා දීලා තිනවා. ඒ තුලින් රජය බලාපොරොත්තු වෙනවා සුළු ව්‍යාපාරවල මේ බදු සහන වලින් ඒගොල්ලෝ වැඩිපුර ආයව සේවයට ගනී කියලා දිලුක්ෂි. ඒක තමයි ප්‍රධානම මේ ජොබ් ක්‍රියේෂන් එක විදිහට ඒගොල්ලෝ බලන්නේ. ඒ වගේම තව එකක් අපි බලන්න ඕන, මේ පාර අයවැයෙන් රජය යෝජනා කරනවා ඉතාම අමුතු වැඩපිළිවෙලක්. ඒ තමයි මේ තරුණ ළමයි රැකියාව වෙළඳපොළට අවතීර්ණ වෙන්න බලන් ඉන්න අය වෙනුවෙන් ට්‍රේනින්ග් ප්ලේස්මන්ට්ස් 120,000ක් අවුරුදු 4ක් ඇතුළත ජනිත කරන්න යනවා රජයේ. ඒ තුලින් ඒ රැකියා බලාපොරොත්තු වෙමින් ඉන්න අයව අනුයුක්ත කරලා ඉක්මනටම රැකියාවක් හොයාගන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙලක් යෝජනා කරලා තියෙනවා දොක්ෂි.
ඊළඟට ප්‍රධාන කාරණේ තමයි චයිල්ඩ් කියා, එහෙම නැත්නම් ළමා සුරකම් සේවා සම්බන්ධ වරගන්නා වූ තීරණ. මේකත් ඉතාමත්ම වැදගත් අංශයක් අයවැය මගින් හෙළිවෙන. ගියවර අයවැයනුත් ඔය චයිල්ඩ් කියා සම්බන්ධව විශාල ආන්දෝලනයක් ඇති වුණා. චයිල්ඩ් කියා ගාස්තු වැඩි වෙන්න යනවා, එතකොට ඒට නියුක්ත වෙලා සිටින අයගේ රැකියාවල් සම්බන්ධව විශාල කතාබහක් ඇති වුණා. දැන් මෙවර මොකක්ද සිදුවෙලා තියෙන වෙනස මේ අයවැය හරහා?
දිලුක්ෂි කියන්න කනගාටු ඒ සම්බන්ධව නම්, මොකද ගියායවෙන් යෝජනා කරපු ඒ චයිල්ඩ් කියා පැකේජ් එක තියෙනවා සබ්සිඩි එක අවුරුද්දකින් කල් දාලා දිලුක්ෂි.
තවදුරටත් ඒකේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මකයි.
ඔව්, අවුරුද්දකින් කල් දාලා, ඒ කියන්නේ තව අවුරුද්දක් බලන් ඉන්න වෙනවා ඒකේ ප්‍රතිඵල ගන්න.
ඒ කියන්නේ ප්‍රතිඵලය එහෙමමයි, ඒක විඳින්න වෙන කාලේ තමයි වෙනස් වෙලා තියෙන්නේ.
ඔව්, මොකද ක්‍රියාත්මක කරන එක අවුරුද්දකින් කල් දාලා දිලුක්ෂි, ඒකට ප්‍රතිපාදන මේ අවශ්‍ය ප්‍රමාණය නැහැ කියලා. හැබැයි තව එකක් වෙලා තියෙනවා දලුක්ෂි, මේ නැනි පයිලට් ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රියාත්මක කරානේ. නැනි කෙනෙක්ව යොදා ගන්න පුළුවන් විදිහේ යම්කිසි මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයක් ලබා දෙන යෝජනාවක් ක්‍රියාත්මක වුණානේ.
ඒ කියන්නේ චයිල්ඩ් කෙයාර් එකකට ළමෙක් දාන්නේ නැතුව නැනි කෙනෙක් තියාගෙන ඒ දරුවාව ලක්කරක බලා ගැනීමේ වැඩසටහනනේ.
හරියට හරි දලුක්ෂි. අන්නේ ඒකේ පැයක ගෙවන මුදල ඩොලර් 7 සිට 10 දක්වා වැඩි කරලා තියෙනවා.
නැනිලට හොඳයි ඒ කියන්නේ.
ඔව්, ඒක නැනිලට හොඳයි. අන්නේ ඒක විතරයි දකින්න තියෙන මේ සමස්ත වශයෙන්. ඉතින් මේ පාර ගොඩක් කියනවා කාන්තා පක්ෂයට මේ බජට් එකෙන් සලකලා මදි කියලා.
ඔය මේ රජයට ඔය කාන්තාවන් සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ. මේක මේ ඇත්තටම චෝදනාවක් විදිහට ඉදිරිපත් කරනවා විපක්ෂයනොත්. කාන්තා දායකත්වය අඩුයි, කාන්තා ප්‍රතිශතය අඩුයි කියලා කියනවානේ පාර්ලිමේන්තුවෙත්. ඉතින් ඇත්තටම බජට් එකනොත් ඒ වෙනසම සිද්ධ වෙලා තියෙනවානේ.
ඔදිරුක්ෂි, මේක ඉතින් විපක්ෂයේ ඡන්ද මේ සටන යනකොට මං හිතන්නේ මතු කරා. එතකොට කාන්තාවන්ගේ ඡන්දය දෝලණය වෙන්න පුළුවන්.
අනිවාර්යෙන්. ඉතින් ඔක්කොම අවසානයේ වශයෙන් බැලුවම ඡන්ද ලබා ගැනීම සඳහා කරන්නා වූ දේවල්නේ. අපි ඊළඟට බලමු මේ නිවාස සහ දේපළ ක්ෂේත්‍රය පිළිබඳව. මේක මේ විශාල වශයෙන් සංවේදී වෙන කාරණාවක් අපගේ ප්‍රජාවටත්. මොනවද මේ අයවැයෙන් තියෙන තීන්දුව තීරණ චන්දන?
දිලෘක්ෂ, අපි ගොඩාක් බලාපොරොත්තු වුණානේ මේ නෙගටිව් ගීරින් එක නැති කරයිද අඩු කරයිද අපි වෙනම සාකච්ඡාවක්
කරන්නේ.
මේ පාර ඒකට මුකුත් කළා නෑ දිලෘක්ෂි. ඒ නිසා අපිට හිතන්න පුළුවන් ඉතින් අඩු කරයි කියලා තිබ්බ බයක් තියෙනවා නම් මේ අවුරුද්දේ ඒක නෑ. අයවැයෙන් නෙගටිව් ගියරින්ගට මුකුත් කළා නැහැ. ඒ නිසා ඉතින් හවුසින් මාකට් එක සාමාන්‍යයෙන් නොවෙනස්සු පවතී. ඒ වගේම දැන් ඉන්ට්‍රස්ට් රේට් අඩු කරානේ දිලෘක්ෂි මේ බජට් එක දවසෙමද මන්ද ඊට කලින්ද
කොහෙද? ඊට පැය කිහිපයකට කලින්.
ඔව්. ඉතින් දැන් මේ ඉන්ට්‍රස්ට් රේට් අඩු කරාම කොහොමත් ඉතින් හවුසින් මාකට් එක ඉස්සරහට වර්ධනය වෙන ගතියක් තියෙනවානේ. ඒ නිසා ඉතින් ඒකෙන් අපි හිතන්නේ හවුසින් මාකට් එක පොඩ්ඩක් වර්ධනය වෙයි කියලා දිලෘක්ෂි.
චන්දන, දැන් ඔය මේ පොලි අනුපාතික අඩු වුණා කියලා කිව්වහම අපි ඒකත් මෙතනදීම පොඩ්ඩක් මතක් කරගෙන යමු. මධ්‍යම බැංකුවේ පොලි අනුපාතිකය 2% දක්වා අඩු වෙලා තිබුණා. 0.25% ටික ටිකව අඩු කරගෙන ආවා. දැන් ඔය අයවැය ඉදිරිපත් කරන්න පැය කිහිපයකට කලින් ඕක තවදුරටත් අඩු කරන්න මධ්‍යම බැංකුව තීරණය කළා තියෙනවා. දැන් එතකොට මේක නිවාස සහ දේපළ ආයෝජකයන්ට එතකොට ඒ සඳහා ගත්ත ණයවලට දැඩි ලෙසින් බලපාන තීරණයක්. අපි පොඩ්ඩක් ඒ පිළිබඳවත් මතක් කරමුද?
ඔව් දිලුක්ෂි, 2% තිබ්බ මධ්‍යම බැංකු පොලි අනුපාතය 1.75% අඩු වුණා. එතකොට මේක සම්පූර්ණයෙන්ම අපේ වාණිජ බැංකු විසින් ජනතාවට ලබා දුන්නොත් කෙලින්ම 0.25%කින් අපේ ඉන්ට්‍රස්ට් රේට් එක අඩු වෙන්න ඕන. මං මේ නිවුස් වල ඇහුවා නැබ් එක එදාම මේ ඒගොල්ලන්ගේ ඉන්ට්‍රස්ට් එකේ මේ ප්‍රමාණයම අඩු කරලා තිබ්බා දිලුක්ෂි. අනිත් බැංකු ගැන මට මේ තාම ආරංචිය බලන්න බැරි වුණා දිලුක්ෂි.
ඒ කියන්නේ මේ නැබ් එකෙන් හවුසින් ලෝන් අරගෙන තියෙන අයට පොලිය ෆික්ස් කරලා නැත්තම් ඒගොල්ලන්ට 0.25%කින් අඩු වෙනවා නේ?
0.25%කින්.
ඔව්, 0.25%කින්.
එතකොට දිල්රුක්ෂි මේ මේක මේ ඍජුවම හවුසින් මාකට් එක අදාළ අදාළ නොවුනාට ඍජුවම අයවැය කතිකාවේදී ලොකුවටම කියූප එකක් තමයි මේ මේ අයවැයෙන් මධ්‍යම ආදායම් ලබන ඒ කියන්නේ ඩොලර් 80,000 රේන්ජ් එකේ ආදායම ලබන ඒ ඒ අයගේ ටැක්ස් බ්‍රැකට් එක 87,000 දක්වා වැඩි කළ තියෙනවා දිල්රුක්ෂි. එතකොට ඒ කියන්නේ යම්කිසි කෙනෙක් ඩොලර් 80,000 පැනලා පොඩක් අපිටම 81,000 දක්වා ආදායම ලැබලා තියෙනවා නම් එයා උපරිම බදු ප්‍රතිශතයට හවු වෙනවා. නමුත් ඒක 87,000 දක්වා වැඩි කළ තියෙනවා. ඒකෙන් යම්කිසි සහනයක් ලැබෙනවා. මේක සම්බන්ධව කතා කරනකොට ගොඩක් අය කියන්නේ වැඩිපුරම නෙගටිව් ගියරින් එහෙම නැත්නම් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් තියෙන අය ඕස්ට්‍රේලියාවේ දිල්රුක්ෂි ඩොලර් 75,000 78,000 80,000 81,000 වගේ රේන්ජ් එකේ ඉන්න අයලු ගොඩක් අය. එතකොට ඒගොල්ලන්ට යම්කිසි සහනයක් මේකෙන් ලැබෙනවලු. ඉතින් ඒක හවුසින් මාකට් එකේ ඉන්වෙස්ට් කළ තියෙන ආයේ සුභසිද්ධිය වැඩි වෙන කාරණාවක් කියලා අර්ථකථනය කරනවා.
දැන් මේ සාකච්ඡාව අතරතුරේදීම මම ඔබට මතක් කරන්න කැමතියි අඟහරුවාදා ඉදිරිපත් කරපු අයවැය වාර්තාවේ සිංහල පරිවර්තනය අපි අපේ වෙබ් අඩවියට ඇතුළත් කරලා තියෙනවා sbs.com.au/sinhalese අපගේ වෙබ් අඩවියට යන්න. ඒවා වෙබ් ලිපි ආකාරයට වෙබ් ආටිකල්ස් විදිහට ඇතුළත් කරලා තියෙනවා. මෙවර අයවැයෙන් ගත්ත වැදගත් තීන්දුව తీරණ පිළිබඳව ඔබට තවදුරටත් කරුණු දැනගන්නට පුළුවන් සිංහල භාෂාවෙන්. අපි මේ කරන්නේ අපේ ප්‍රජාවට වැදගත් වන විශේෂිත වුණු ශාස්ත්‍ර පිළිබඳව පුංචි සමාලෝචනයකදී මාත දවසේදී චන්දර එහෙමනම් අපි සාකච්ඡාව අවසන් කරමු. මේ සංක්‍රමණික ප්‍රජාවක් විදිහට අපිට වැදගත් වන මේ වීසා සම්බන්ධව ඒ වගේම නිපුණතා සංක්‍රමණ සම්බන්ධව මෙවර අයවැයෙන් ඉදිරිපත් කළ තියෙන විශේෂ තීන්දුව తీරණ පිළිබඳව කතා බහ කරමු.
ඔදිලොක්ෂි පාස්පෝර්ට් ෆී එක වැඩි කරලා තියෙනවා. ළමයින්ගේ පාස්පෝර්ට් එකට ඩොලර් 10 කිනොත් ලොකු අයගේ වැඩිහිටියන්ගේ ඩොලර් 20 දක්වා වැඩි කරලා තියෙනවා. ඉතින් මේකිනුත් බලාපොරොත්තු වෙනවා යම්කිසි මුදල් ප්‍රමාණයක් වැඩිපුර ආය කරගන්න. තව එකක් තමයි මේ ෆාස්ට් ට්‍රැක් සර්විස් එක අපිට අර ඉක්මනින් සේවා කරගන්න ඕන නම් වැඩිපුර ගෙවන්න ඕන මුදල.
ඒ කියන්නේ ඉක්මනින් පාස්පෝර්ට් එකක් ගන්න ඕන.
ඔව්. ඒ වැඩිපුර ගෙවන්න ඕන මුදල ඩොලර් 54කින් වැඩි කරලා තියෙනවා දිරුක්ෂි.
චන්දනාර ඒ වගේම ද්විත්වපුරවැසිලාභීන්ට මේ කොන්සල් සේවා ලබා ගැනීමත් යම් යම් වෙනස්කම් සිදු කළා තියෙනවා නේද?
ඔව් දිරුක්ෂි, ඒක තීරණාත්මකයක් නේ. දැන් ගොඩක් අය ඩුවල් සිටිසන් ගන්නවානේ මේ දවස්වල. දැන් ඒ අයට මේක මේ තීරණාත්මක දෙයක්. මොකද රජය තීරණය කළා තියෙනවා ඩුවල් සිටිසන් ගත්ත අය තමන්ගේ ඒ අදාළ රටට ගියාට පස්සේ ඒ අයට දෙන කන්සියුලර් සර්විසස් අඩු කළා තියෙනවා දිරුක්ෂි. ඒවා සීමා කළා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හුඟක් වෙලාවට හිතනවා නම් අපි දැන් ඕස්ට්‍රේලියානු පුරවැසියෝ, අපි ලංකාවේ පුරවැසියෝ. නමුත් ලංකාවේ ගියාම ඉතින් ඕස්ට්‍රේලියාව විදිහට හැසිරලා අපි හිතනවා මේ ඕස්ට්‍රේලියානු රජය අපි බේරගනි කියලා. ඒ ඒ කරන වියදම අඩු කළා තියෙනවා. ඒ නිසා ඉතින් පරිස්සම් වෙන්න ඕන. අපි ඉතින් ලංකාවට ගියාම අපි ලංකාවේ පුරවැසියෝ විදිහට ඉතින් ඒ ලංකාවේ නීති අනුව හැසිරිලා ඒ විදිහට ගත කරලා එන්න වෙනවා දිරුක්ෂි.
අපි දැන් ඔක පොඩි උදාහරණයක් විදිහට කියමු චන්දන, වඩාත් මේ පැහැදිලි වෙන්න. දැන් අපිට ඩුවල් සිටිසන් තියෙනවා නම් ලංකාවේ ඕස්ට්‍රේලියාවේ අපි යනවා ලංකාවට, අපිට එහිදී ලබා ගන්න ඕනුනොත් එහෙම ඔස්ට්‍රේලියාවේ මේ පුරවැසිභාවයට අදාළ යම් කිසි සේවාවක් අපි යන්නේ මේ ශ්‍රී ලංකාවේ තියෙන ඔස්ට්‍රේලියානු කොන්සල් කාර්යාලයට. නමුත් ඉදිරියේදී මේ සේවාව ශ්‍රී ලංකාවේ තියෙන ඔස්ට්‍රේලියානු කොන්සල් කාර්යාලයෙන් අපිට ලැබෙන්නේ නැහැ. ඕක නේද ඇත්ත කතාව?
ඔව්දේ ලොක්ෂි, මේකෙදී හුඟක් වෙලාවට දැන් සාමාන්‍ය කටයුතු දැන් අපිතුම අපේ වීසා එක සම්බන්ධ ඒ වගේ දේවල් නෙමෙයි ලොක්ෂි. මෙතන වැදගත් වෙන්නේ අපි හිතමු උදාහරණයක් විදියට යම්කිසි දේශපාලන ආරවුලක්, කරදරයක්, ත්‍රස්තවාදී ක්‍රියාවක්, මොකක් හරි දෙයක් සිද්ධ වුණා කියන්නකෝ. එතනදී සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාව තමන්ගේ පුරවැසියෝ රකින්නවා, විශේෂයෙන් ප්ලේන් එකක් ලෑස්ති කරනවා, ඒ අය ගෙන්න ගන්නවා, එහෙම කරනවනේ දිලුක්ෂි. අන්න ඒ කන්සියුලර් සර්විසස් වලට තමයි වැඩිපුරම මේක අදාළ වෙන්නේ දිලුක්ෂි.
ඔව්, ඒ කියන්නේ මේ ද්විත්ව පුරවැසි ලාභියෙක් නම් ඒ රටට ගියාම ඒ පුරවැසියෙක් විදියට හැසිරලා එන්න කියලා තමයි කියන්නේ නේ.
ඔව් දිලුක්ෂි, අපි ඉතින් හොඳයි අපේ ආරක්ෂාව බලාගන්න එක. නමුත් අපි වෙන රටකට ගියොත් ඒ රටේ අපි ද්විත්ව පුරවැසියෝ නෙමෙයි නම් මේක අදාළ වෙන්නේ නැහැ දිලුක්ෂි.
අදාළ වෙන්නේ නැහැ. ඔව්. හොඳයි, එහෙමනම් අපි සමස්තයක් වශයෙන් ගත්තාම අපගේ ප්‍රජාවටත් ඒ වගේම සමස්ත ඕස්ට්‍රේලියානු වාසීන් විදිහට අපිට වැදගත් වන ශාස්ත්‍ර කිහිපයකත් මෙවර සිදුවලා තියෙන වෙනස්කම් සහ අලුත් තීන්දුව తీරණ පිළිබඳවයි අපි මේ කෙටි සමාලෝචනය කියදුනේ. ඔබට පුළුවන් මේක නැවත වතාවක් විවේකීව සමන් දෙන්නට අපගේ වෙබ් අඩවියට ගිහිල්ලා sbs.com.au/sinhalese ඒ වගේම වෙබ් ලිපිත් අපි ඇතුළත් කරලා තියෙනවා. මේ ඉදිරිපත් කරපු අයවැය පිළිබඳ ඒවත් කියවලා බලලා මෙවර මොකද මේ ඕස්ට්‍රේලියාවේ වෙලා තියෙන ඉදිරි ආර්ථිකයට මොකද වෙන්නේ කියන කාරණාව පිළිබඳව දැනගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. එහෙමනම් අපි අපේ සුපුරුදු ස්තුතිය පළ කරන ඔබට චන්දන, ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා නීති පීඨයේ කථිකාචාර්ය ආචාර්ය එවැගේම ආර්ථික විශේෂඥ චන්දන හේවගේ මහතායි අපත් සමග සම්බන්ධ වුණේ. චන්දන, එහෙමනම් අපි තවත් සතියක සමුවෙමු තවත් අලුත් ආර්ථික කරුණක් සමගින්. ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිනුක්ෂේ.